ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
හොදහෙමනම් තවත් සතියක සිකුරාතා දිනයකින් අපි හමුුවන්නේ පසුගිය සතිය ක්‍රීඩා පිටියෙන් වාර්තාාවුණු උණුසුම් තොරතුරුත් සමගින් සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. සුපුරුදු පරිදි මේ සඳහා අපත් සමග ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා SBS සිංහල වැඩසටහනේ ක්‍රීඩා මාධ්‍යවේදී විදිහට රංගන සෙනවිරත්න. ආයුබෝවන් රංගන.
ආයුබෝවන් නිපුණ.
ඔව් රංගන, එහෙමනම් අපි ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තොරතුරු සමගින්ම අපේ සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරමු.
අවුනිපුන, ඊයේ දිනේදී තමයි ගාලු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනේ නිමාවට පත් උනේ. මෙහිදී විශේෂත්වයක් තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස හදිසියෙම පළමු තරගයේදී කටයුතු කරන්නට දිනේෂ් චන්දිමාල්ට සිදු වුණා. ඊට හේතුව තමයි දිමුත් කරුණාරත්නගේ ඇඟිල්ලේ ඇති වී තිබෙන ආබාධිත තත්ත්වය තරගයට පෙර සම්පූර්ණයෙන්ම සුව අතටපත් නොවීම. ඒ අනුව කාසියේ වාසිය හිමි කරගත් දිනේෂ් චන්දිමාල් තීරණය කළා පළමුවෙන්ම පන්දුර පහර දෙන්නට. සාමාන්‍යයෙන් ගාලු තනතිරුවේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසුව පළමුවෙන්ම පන්දුර පහර දීමේ බලාපොරොත්තුවේ ප්‍රධානතම අරමුණ තමයි ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම. මේ අනිවාර්යෙන්ම මේ තනතිරුවේදී සිව්වන ඉනිම ක්‍රීඩා කරන කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කරන නිසාවෙන්. කෙසේ වෙතත් මේ සියලු බලාපොරොත්තු බිඳ දමමින් ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිමට ක්‍රීඩා කළේ පන්දුවාර 46යි එක් පන්දුවක් පමණයි. සියල්ලන් දැවි ගියා ලකුණු 135කට. මෙහිදී සඳහන් කරන්නට ඕනේ, මේක තමයි ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප්‍රථම ඉනිමේදී කණ්ඩායමක් දෙවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ඊයේ දිනේදී වාර්තා පොත් අතරට එක් වුණේ. ශ්‍රී ලංකා ඉනිමේදී සුවිශේෂී සිදුවීම් දෙකක් වාර්තා වුණා. ඒ තමයි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27කට දෙවී ගියා. ඔහු සමත් වුණා තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ ලකුණු 6000 සීමාව පසු කර යන්නට. ඒ වගේම දිනේෂ් චන්දිමාල් ලකුණු 28කට දැවි ගියා. ඔහු තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ ලකුණු 4000 සීමාව පසු කර යෑම ඊයේ දිනේදී කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා. එංගලන්ත කණ්ඩායම දිනේ නිමාවට පත්වන විට තමන්ගේ ප්‍රථම ඉනිමට කඩලු දෙකක් පමණක් දැවි ලකුණු 127ක් ලබාගෙන සිටියා. ජෝ රූට් ලකුණු 66ක් නොදැවි ලබා සිටිනවා. මේ ඔහුගේ 50වන ටෙස්ට් අර්ධශතකයේ ලෙසයි වාර්තා පොත් අතරට එකතු වුණේ. ඒ අනුව එංගලන්තයේ තමන්ගේ ප්‍රථම ඉනිමේදී තවත් ලකුණු 8ක් පිටුපසින් සිටිනවා ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා. මෙහිදී සඳහන් කරන්නට ඕන කාරණාවක් තිබෙනවා නිපුණ. ඒ තමයි ශ්‍රී ලංකා ඉනිමේදී කුසල් මෙන්ඩිස් නැවත වතාවක් ලකුණු නොලබා දැවි ගියා. මේ තමයි අඛණ්ඩව සිව්වන ඉනිම ඔහු ටෙස්ට් තරගයක ලකුණු නොලබා දැවි ගිය. මේ අනුව මේ කාරණාව සම්බන්ධයෙන් ඔහු වාර්තා පොත් අතරට එක්වීමට නියමිතව තිබෙනවා. ඒ තමයි තවත් ඉනිම 15ක් ඇතුළත ජාත්‍යන්තර තරඟවලදී ඔහු එක් අවස්ථාවක් හෝ ලකුණු නොලබා දැවි ගියහොත් අඩුම තරඟ සංඛ්‍යාවකදී 25වන වතාවටත් ලකුණු නොලබා දැවි ගිය පළමු ක්‍රීඩකයා බවට ඔහු පත්වනවා. මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ගයිද අල්විස් සහ නුවන් ප්‍රදීප් පමණයි ඉනිම 4කදී අඛණ්ඩවම ලකුණු නොලබා දැවි ගොස් තිබෙන්නේ. එයනු කුසල් මෙන්ඩිස්ට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයක් ඊයේ දිනේදී එල්ල වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතාමත්ම හොඳින් මේ තත්ත්වය කළමනාකරණය කරගත යුතුයි. නැතිනම් කුසල් මෙන්ඩිස්ගේ අනාගතය වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයත් දැඩි අභියෝගයකට ලක්වනවාට කිසිදු සැකයක් නැහැ. ඊයේ දිනේදී අපදුටු ප්‍රධානතම කාරණාවක් තමයි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පහරවල් තෝරා ගැනීම, නැතිනම් මේ ෂොට් සිලෙක්ෂන් කියන එක ඉතාමත්ම පහත් මට්ටමක පැවතුනා. විශේෂයෙන්ම කුසල් පෙරේරා රිවර්ස් ස්වීප් පහරකින් තමයි ඔහු දැවි ගියේ. ඔහු තමන්ගේ ටෙස්ට් තරග දිවිය තුළ අවස්ථා 9කදී පමණයි රිවර්ස් ස්වීප් පහර එල්ල කර තිබෙන්නේ. ඉන් අවස්ථා 2කදීම ඔහු දැවි ගොස් තිබෙනවා. ලබාගෙන තිබෙන්නේ ලකුණු 12ක් පමණයි. මෙවන් තත්වයක් තුළ ඇයි මේ පහරවල ඔවුන් තෝරා ගන්නේ කියන ප්‍රශ්නාර්ථය මතුවනවා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබුණා පැතුම් නිස්සංක වැනි පළමු පෙළ තරඟවලදී ලකුණු 67ක් වැනි ඉහළ ලකුණු සාමාන්‍යයක් රඳවාගෙන සිටින ක්‍රීඩකයින් ඇයි කණ්ඩායමට තෝරා ගන්නේ නැත්තේ කියන ප්‍රශ්නාර්ථය. මේ සඳහා කණ්ඩායමේ පුහුණු කරු මිකි ආත පිළිතුරු ලබා දී තිබුණා. ඔහු සඳහන් කර තිබෙනවා පැතුම් නිස්සංක පිළිබඳව තමා අවධානය සිටින බව. ඔහුගේ ඉදිරි දක්ෂතා සලකා බැලීමෙන් පසුව ඔහුව කණ්ඩායමට තෝරා ගැනීම පිළිබඳව සලකා බලන බව. කෙසේ වෙතත් මේ ක්‍රීඩකයින් තමන්ගේ උපරිම රිද්මේ සිටින අවස්ථාවලදී ජාතික කණ්ඩායමේ දොරටු විවර වනවා නම් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වගේම පෞද්ගලිකවම එම ක්‍රීඩකයින්ටත් වාසිදායක වනවාට කිසිදු සැකයක් නැහැ. නැතිනම් මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම ඉතාමත්ම අභියෝගකාරී වන්නට ඉඩ තිබෙනවා ඉදිරියේදී. මේ අතරතුර සමාජ මාධ්‍ය තුල වාර්තා වූ තවත් කාරණාවක් තිබෙනවා නිපුණේ. තමයි එංගලන්ත ප්‍රේක්ෂකයෙක් මේ ගාලු ටෙස්ට් තරගයේ නැරඹීම සඳහා ඔහු මාස 10ක් ශ්‍රී ලංකාවේ රැඳී සිට තිබෙනවා පසුගිය මාර්තු මාසයේ සිටම. නමුත් ඔහුට ගාලු කොටු පවුර මත සිට තරගයේ නැරඹීමට පොලිසිය අවස්ථාව ලබා දුන්නේ නැති බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඔහුට ඇතැම් විට ඉදිරි දිනකදී මේ තරගයේ නැරඹීමට අවස්ථාව ලැබීමට ඉඩ තිබෙනවා. මේ අතරතුර මෙම තරගයේ වාර්තා කිරීමට දේශීයව හෝ විදේශීයව කිසිදු ජනමාධ්‍යවේදියෙකුට අවස්ථාවක් හිමිවන්නේ නැහැ ක්‍රීඩාංගණය තුළ. මේ කාරණාව නිසාවෙන් ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ගාලු කොටු පවුර මත සිට මේ තරගයේ වාර්තා කරන ආකාරයත් අපට දක්නට ලැබුණා. කෙසේ වෙතත් මේ කොවිඩ් තත්ත්වය නිසාවෙන් තමයි කිසිදු බාහිර පාර්ශ්වයකට ක්‍රීඩාංගණයට ඇතුළත් වීමට අවසර ලබා දී නැත්තේ. මේ තරගයේදී ප්‍රථම දිනේදී ප්‍රතිඵල තමයි මේ ආකාරයෙන් දිස්වන්නේ. දිනේ නිමාවට පත්වන විට එංගලන්තයේ තමන්ගේ ප්‍රථම ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 127ක් ලබාගෙන සිටියා. ශ්‍රී ලංකාව තමන්ගේ ප්‍රථම ඉනිමට ලබාගත්තේ ලකුණු 135ක් පමණයි. ඒ අනුව නිපුණ පළමු දිනේ තොරතුරු ඒ ආකාරයෙන් වාර්තා වන විට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව තවත් තොරතුරු කිහිපයක්ම තිබෙනවා බෙදා හදා ගන්නට. ඒ තමයි මේ වර්ෂාවෙන් ආරම්භයේ පෙර සිටම බාධා එල්ල වුණා තරගාවලියට, විශේෂයෙන්ම ගාල්ල ප්‍රදේශයට. මේ හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට සහ ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ පුහුණු වීම කටයුතු නිසි ආකාරයෙන් සිදු කර ගැනීමට පවා බාධා එල්ල වුණා. ඒ වගේම තමයි එංගලන්ත කණ්ඩායම තමගේ සංචිතය අතර ක්‍රීඩකයින් බෙදී පුහුණු තරගයක් පැවැත්වුවා. මේ තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල වුණා. කෙසේ වෙතත් මේ බාධා මැදේ තමයි ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ දිනේදී ආරම්භ වුණේ. මේ අතරතුර තරගාවලියට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයින් 6 දෙනෙකු මේ සංචිතයට නම් කළා. අවිෂ්ක ප්‍රනාන්දු මේ සංචිතයට ඇතුළත් කර සිටියත් ඔහුගේ ශාරීරික යෝග්‍යතාව ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා නොගැලපෙන බව පවසමින් ඔහුව නැවතත් කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. මේ අතරතුර තමයි ශාරීරික යෝග්‍යතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නවපත් කිරීමක් සිදු කර තිබෙන්නේ. ෆිසිකල් පර්ෆෝමන්ස් මැනේජර් එහෙම නැතිනම් ශාරීරික යෝග්‍යතා කළමනාකරුවෙක් පත් කිරීමට ඔවුන් පියවරගෙන තිබෙනවා. ග්‍රාන්ට් ලුඩන් තමයි මේ ආකාරයෙන් පත් කර තිබෙන්නේ. ජනවාරි 11 වනදා සිට ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ සේවය ලබා දීමට නියමිතයි. මේ වන විට ඔහු ගාල්ලේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ ජෛව විද්‍යාත්මක බුබුලට ඇතුළත් වී තිබෙන බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. ඔහු මීට පෙර 2014 වසරේ සිට 2019 වසර දක්වා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමග කටයුතු කළා. ඊට අමතරව 2008 සිට 2013 දක්වා බංග්ලාදේශය සමගත් කටයුතු කර තිබෙනවා. යනුව ඉතාමත්ම අධ්‍යක්ෂින් බහුල පුද්ගලයෙකු ලෙසයි ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ ඔහුව පිළිගැනෙන්නේ. ඒ අනුව ඔහු මෙතැන් සිට ශ්‍රී ලංකාවේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එක සමග සම්බන්ධ වී ක්‍රීඩකින්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව පසුගිය කාල සීමාව පුරාවටම දැඩි කතා බහක් එල්ල වුණා. විශේෂයෙන්ම කියන්නට ඕනේ නිපුණ මෙහිදී පුහුණුව පුහුණු කරුවන් වගේම මේ පහසුකම් තිබෙන අතරතුර ක්‍රීඩකින්ගේ කැපවීමත් අත්‍යවශ්‍ය කාරණාවක්. විශේෂයෙන්ම ඔවුන්ගේ මේ වගකීම් විරහිත හැසිරීම් රටාව වහාම මේ ක්‍රීඩකින් වෙනස් කරගත යුතුයි. නැතිනම් මේ 2021 වසර තුළ අප මීට පෙරත් SBS ක්‍රීඩා වැඩසටහනෙන් සඳහන් කළා ශ්‍රී ලංකාවට ඉතා විශාල තරගාවලි රැසක් තිබෙනවා. මේ සියල්ලටම මුහුණ දීමට නම් ශාරීරික යෝග්‍යතාව ඉතාමත්ම වැදගත් කාරණාවක්. මේ නිසාවෙන් මේ ක්‍රීඩකින්ගේ කැපවීමත් ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙන්න ඕනේ කියන කාරණාව අපි නැවත නැවතත් මතක් කර සිටිනවා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ක්‍රිකට් තරගාවලිය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක සජීවී ලෙස විසිරුවා හරින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මීට අමතරව මේ තරගාවලිය පුරාවටම රොෂාන් අබේසිංහ, රසල් ආනල්, සයිමන් ඩූල්, ඔවේ ෂා, ඒ වගේම මාක් බුච විශේෂඥ විස්තර විචාරකයන් ලෙස එක්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මේ අතරතුර තමයි ඊයේ දිනේදී දේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩක මහල ජයවර්ධන සඳහන් කරන්නේ ගාල්ලේදී පැවැත්වෙන මේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට යම් වාසිදායක තත්වයක් තිබෙන බව එංගලන්ත කණ්ඩායමට වඩා. ඒ අනුව මේ වාසිදායක තත්වය තුළ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව වග බලා ගත යුතු බවත් මහල ජයවර්ධන සඳහන් කරනවා. ICC විසින් ඊයේ දිනේදී නිකුත් කරනු ලැබුවා නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ වර්ගීකරණය. මෙහිදී ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ නවසීලන්තයේ කේන් විලියම්සන්. ඔහු තමයි 2021 වසරේ ප්‍රථම ටෙස්ට් ද්විත්ව ශතකයේ වාර්තා කළේ. ඒ සමගින් ඔහු අංක 1 ස්ථානයේ රැඳී සිටිනවා. ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් තමයි දෙවන ස්ථානයේ සිටින්නේ. ඒ වගේම ඉන්දියාවේ විරාට් කොහලි තුන්වන ස්ථානයේ සිටිනවා. ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්නට 15වන ස්ථානයේ හිමි වී තිබෙනවා. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් 20වන ස්ථානයේ රැඳී සිටිනවා. යනුව මේ එංගලන්ත තරඟාවලිය ශ්‍රී ලංකාවේ පිතිකරුවන්ටත් ඉතාමත්ම වැදගත්. ඔවුන්ගේ මේ වර්ගීකරණයේ එක් ස්ථානයක් දෙකක් හෝ ඉදිරියට යන්නට නම් මේ තරඟාවලිය තුළ දක්ෂතා දැක්විය යුතුමයි. අපි බලමු මේ තරඟාවලිය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකින් කොයි ආකාරයෙන් මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙවිද කියලා.
මාස 12ක පමණ කාලයක් මේ පන්දු යැවීමේ තහනමකට ලක්ව සිටි අකිල ධනංජයට නැවතත් පන්දු යැවීම සඳහා ICC අවසර ලබා දීම සම්බන්ධයෙන් තොරතුරු අපිට වාර්තා වෙනවා. ඒ වගේම මේ ජාතික ක්‍රීඩා සභාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර හමුවකුත් පසුගියදා සිදු වුණා කියලා වාර්තා වෙනවා. අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කළොත් රංගන
ඔව් අකිල ධනංජයට නිපුණ පසුගිය වසරක කාලයක් ජාත්‍යන්තර තරඟ බිම තහනමට ලක් වී තිබුණා. ඊට හේතුව තමයි ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව අවස්ථා දෙකකදීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි ලැබී තිබීම. ඒ අනුව අවසාන වතාවට ඔහු නවසීලන්තයේ සමග පැවැත්වුණු තරඟයේ ගාල්ලේදී තමයි තරඟ වැදුනේ ජාත්‍යන්තර තරඟයකට. එහිදී විනිසුරුවන් විසින් ඔහුට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව මෙහිදී සිදු කරන ලද පරීක්ෂණයෙන් පසුව තමයි ඔහුට වසරක තරඟ තහනමක් පනවනු ලැබුවේ. ඒ අනුව ඒ ගෙවුණු වසරක කාලය තුළ ඔහු ඉතාමත්ම කැපවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධීක්ෂණයේ යටතේ තමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කරගනිමින් අවසාන වශයෙන් ඔහුගේ තරඟ තහනම අවසන් වූවයින් පසුව ඉන්දියාවේ චෙන්නයි නුවරදී මේ පරීක්ෂණයට ලක් කෙරුණා. ඒ අනුව තමයි ඒ වීඩියෝ පට පරීක්ෂා කිරීමෙන් පසුව ICC තීරණය කර තිබෙන්නේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව මේ වන විට නිවැරදි වී තිබෙන බව. ඒ අනුව සාමාන්‍යයෙන් දඟපන්දු යවන්නෙකුට තමන්ගේ පන්දු යැවීමේ අත වැලමිටින් නැමීමට හැකියාව තිබෙන්නේ අංශක 15ක් පමණයි. ඒ උපරිම සීමාවට යටත්ව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව මේ වන විට නිවැරදි වී තිබෙන බව තමයි ICC පවසන්නේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට ජාත්‍යන්තර තරඟ බිමට පිවිසීමට අවස්ථාව උදා වී තිබෙනවා. කෙසේ වෙතත් ඔහු මේ එංගලන්ත තරඟාවලියට නම් කරන්නේ නැහැ. අපි බලමු ඔහු ඉදිරියේදී පුහුණු බිම් වලින් පසුව කොයි ආකාරයෙන් ජාත්‍යන්තර තරඟ බිමට පිවිසෙවිද කියලා. ඒ වගේම තමයි නිපුණ අපි දන්නවා අධ්‍යක්ෂකෙන් ජාත්‍යන්තර පිටියේ බොහෝ පන්දු යවන්නන්ට විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන්ට මේ චෝදනාව එල්ලවීමෙන් පසුව ඔවුන් තමන්ගේ ඉරියව්ව නිවැරදි කරගන්නට සමත් වුණා. නමුත් ඒ ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසුව ඔවුන්ට නැවතත් තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට හැකියාව ලැබුණාද කියන ප්‍රශ්නාර්ථය මතු වුණා. මේ අකිල ධනංජයටත් මේ ප්‍රශ්නාර්ථයම තමයි තිබෙන්නේ, මේ අභියෝගයම තමයි තිබෙන්නේ, ඔහුගේ අතේ තමයි තිබෙන්නේ කොයි ආකාරයෙන්ද මේ අභියෝගය ඔහු ජයගන්නට උත්සාහ කරන්නේ කියලා. ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ඔහුගේ ස්ථානයට තවමත් ඉඩක් තිබෙන බවත් සඳහන් කරන්නට ඕන. ඒ අනුව ඉතාම ඉක්මනින් නැවතත් අකිල ධනංජයව අපට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරඟ බිමේ දැක ගැනීමට හැකියාවක් ලැබෙනවට කිසිදු සැකයක් නැහැ. ඔබ සඳහන් කළ ආකාරයටම ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සභාව පසුගියදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මුණ ගැසුණා. මේ අවස්ථාවේදී ඔවුන් කතා බහ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන්. ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මේ අවස්ථාවට එක් වී සිටියා. මෙහිදී ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ අනාගත සැලසුම් වගේම පාසල් ක්‍රිකට් තරඟ හැකි ඉක්මනින් නැවතත් ආරම්භ කිරීම පිළිබඳවයි. විශේෂයෙන්ම මේ කොවිඩ් තත්ත්වයේ තුල පාසල් ක්‍රිකට් තරඟ තවමත් ආරම්භ වී නැහැ. ඒ අනුව හැකි ඉක්මනින් පාසල් ක්‍රිකට් තරඟ ආරම්භ කිරීම, ඒ වගේම මාර්තු අප්‍රේල් කාල සීමාවේදී අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟ පැවැත්වෙනවා. කොයි ආකාරයෙන්ද මේ මහා ක්‍රිකට් තරඟ පැවැත්වෙන්නේ, මේ සඳහා ක්‍රීඩකින්ගේ පුහුණු වීම කොයි ආකාරයෙන්ද ආරම්භ කරන්නේ කියන කටයුතු මේ සාකච්ඡාවේදී වැඩි අවධානයට ලක් වී තිබෙනවා. ඒ වගේම තමයි මේ 2021 වසර තුල LPL තරඟාවලියේ දෙවන අදියර ක්‍රියාත්මක වීමට නියමිතයි. පළමු අදියරේ වැරදි අඩුපාඩු හදාගනිමින් දෙවන අදියර සාර්ථකව පැවැත්වීමට ඇති ඉඩ ප්‍රස්තා පිළිබඳවත් මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධානය යොමු කළ බව තමයි නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඒ අනුව ඔහු විශ්වාසය පළ කරනවා 2021 වසර වඩාත් ඵලදායක වසරක් ලෙස ගත කරන්නට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට, ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවට හැකියාව ලැබේවි කියලා.
ඔව් රංගන, මේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වෙන ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළා තියෙනවා කියලත් අපිට වාර්තා වෙනවා. අපි මේ පිළිබඳව අවසාන වශයෙන් කතා කරමු.
ෂෙහාන් ජයසූරිය පිළිබඳව පසුගිය දිනවල නිපුණ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහකට ලක් වුණා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් නිල වශයෙන් සමුගැනීම නිවේදනය කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර සිටියා තමන් මින් ඉදිරියට කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශීය බොහෝ ජාත්‍යන්තරව තමන් කිසිදු තරඟාවලියකට මින් ඉදිරියට සහභාගී වන්නේ නැති බව. ඒ වගේම තමන්ට මෙතෙක් කාලයක් ලබා දුන් සහයෝගයට ක්‍රිකට් ආයතනයට සහ ක්‍රීඩා ලෝලීන්ට ස්තුතිය පළ කරන බවත් ඔහු එම ලිපියෙන් දන්වා තිබුණා. ඒ අනුව ලංකා ක්‍රිකට් ආයතනය එම ලිපිය බාරගෙන තිබෙනවා. ඒ අනුව තමයි මින් ඉදිරියට ශේහාන් ජයසූරිය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්නට නොලැබෙන්නේ. මේ වන විට වාර්තා වන්නේ ඔහු තමන්ගේ පවුලත් සමගින් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට යාමට බලාපොරොත්තු වන බවයි. මේ අතරතුර ඇමරිකා එක්සත් ජනපදයේදී ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමටත් ඔහු කැමැත්ත පළ කර තිබෙනවා. නිල නොවන ආරංචි මාර්ගෝසේ අපට වාර්තා වනවා ශ්‍රී ලංකාවේ තවත් T20 ක්‍රීඩාවේ දක්ෂ ක්‍රීඩකින් 3 දෙනෙකු ඇමරිකා එක්සත් ජනපදයට යාමට බොහෝ දුරට ඉඩ තිබෙන බව, මේ වන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙන බවත් අපට වාර්තා වනවා. මීට ප්‍රධානතම හේතුවක් වශයෙන් සඳහන් වන්නේ මේ වන විට T20 ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ICC සාමාජිකත්වයේ හිමි වී තිබෙනවා, ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වෙනවා. ඒ අනුව ඉදිරි කාල සීමාව ඉලක්ක කරගනිමින් ජාත්‍යන්තරයේ සිටින දක්ෂ T20 ක්‍රීඩකයින් තමන්ගේ රටට ගෙනීම තමයි ඔවුන්ගේ වැඩපිළිවෙල බවට පත් වී තිබෙන්නේ. මේ වන විට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමගත් සාකච්ඡා කර තිබෙන බව අපට වාර්තා වනවා. මේ වගේම කාරණාවක් 1970 දශකයේදීත් සිදු වුණා නිපුණ. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ කියුබාවේ සිටින දක්ෂ බොක්සිං ක්‍රීඩකයින් වගේම පැසිපන්දු ක්‍රීඩකයින් තමන්ගේ රටට රැගෙන විත් ඇමරිකා එක්සත් ජනපදයේ බොක්සිං ක්‍රීඩාව වගේම පැසිපන්දු ක්‍රීඩාව දියුණු තලයකට ගෙනීමට කටයුතු කළා. මෙන්න මේ ආකාරයේ ක්‍රියාවක්ම තමයි ඔවුන් මේ වන විට T20 ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒ අනුව බොහෝ විට ඉදිරි කාල සීමාවේදී ශේහාන් ජයසූරිය අපට ඇමරිකා එක්සත් ජනපදයේ T20 ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස දක්නට හැකියාව ලැබෙන බව තමයි මේ වන විට වාර්තා වන්නේ. තවමත් ඔහුට වයස අවුරුදු 29යි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරඟ 12කට වගේම T20 තරඟ 18කට ඔහු සහභාගී වී තිබෙනවා. ඒ අනුව අධ්‍යක්ෂින් බහුල T20 ක්‍රිකට් ක්‍රීඩාවටම විශේෂඥ ක්‍රීඩකයෙක් ලෙසයි ඔහුව සැලකෙන්නේ. ඒ අනුව ඔහුගේ සේවය ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවට ඇමරිකා එක්සත් ජනපදයට ලැබීමට නියමිතයි නිපුණ.
හොඳයි, එහෙනම් රංගන ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා පසුගිය සතියේ උණුසුම් ක්‍රීඩා තොරතුරුත් සමගින් SBS සිංහල සේවය සමග සම්බන්ධ වුණාට. එහෙනම් තවත් උණුසුම් ක්‍රීඩා තොරතුරු රසකුත් සමගින් නැවතත් ලබන සතියේ සිකුරාදාත් හමුවෙමු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.